හැබැයි අපි දුක්ඛාපටිපදා දන්දාවිඤ්ඤාවයි කරන්නේ. එතකොට ඕගොල්ලන්ගේ මේ කොලේ ඇති දුක්ඛාපටිපදා දන්දාවිඤ්ඤා කියලා. ඒ වගේම ඕගොල්ලන්ගේ පොතේ ඇති මේ තෙවිනි ප්‍රතිපදා සූත්‍රය පිටුව 21. කහපාට පොතේ පිටුව 21. එතකොට අපි තෙවිනි ප්‍රතිපදා සූත්‍රයෙන් පටන් ගත්තොත් එතකොට තථාගතයන් වහන්සේ පෙන්වනවා මහන්නේ මේ ප්‍රතිපදා සතරකින්. කවර සතරකයක්? දුක්ඛාපටිපදා දන්දාවිඤ්ඤා, දුක්ඛාපටිපදා කිප්පාවිඤ්ඤා, සුඛාපටිපදා දන්දාවිඤ්ඤා, සුඛාපටිපදා කිප්පාවිඤ්ඤා. මහන්නේ දුක්ඛාපටිපදා දන්දාවිඤ්ඤා කවර? මහන්නේ මේ සස්නේ මහන, තමාගේ කයෙහි අසුභානුදර්ශී වූයේ කබලීකාර ආහාරයේ පිළිකුල් යන සංඥා ඇත්තේ, මුළුලොවේ උකටලී සංඥා ඇත්තේ, සියලු සංස්කාර විෂේ අනිත්‍යානුදර්ශී වූයේ වෙසේ. ඕකේ සිද්ධි මරණ සංඥා මැනවින් එළඹ සිටියේ. ඒ සද්ධා බලය, හිරි බලය, ඕතප්ප බලය, විරිය බලය, ප්‍රඥා බලය යන සේක බලයන් ඇසුරුකට වෙසේ. ඔහුට සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන පංචේන්ද්‍රියෝ මුරුදෝ පහළ වෙති. ඒ පංචේන්ද්‍රයන්ගේ මුරුදු බැවින් ආශ්‍රවක්ෂේප නිසා ආනන්තරික මාර්ග සමාධියට ලැසිව පැමිණි. මහන්නේ මේ දුක්ඛාවටි වදා දන්දාවිඤ්ඤායයි කියනවා. ඉතින් මේ භාවනාවේ තියෙන කොටස් පහක්, ආහාරේ පටිකුලතා සංඥාව, තෙතිස් කුණුක භාවනාව, සබ්බ ලෝකයේ අනදරති සංඥාව, සබ්බ සංකාරේසු අනිච්ච සංඥාව, මරණ සංඥාව. මේ පහ කළාම යා ශ්‍රද්ධා, හිරි, ඕතප්ප, විරිය, ප්‍රඥා කියන සීක බලයන් ඇසුරු කරගෙනයි වාසය කරන්නේ. ඒක නිසා යාට ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන පංචේන්ද්‍රියෝ මුරුදුව පහළ වෙලා තියෙනවා. ඒ කියන්නේ ෂාප් නෑ, බ්ලන්ට් විදියටයි තියෙන්නේ. ඒ පංචේන්ද්‍රයන්ගේ මුරුදු බැවින් එයා හිමින් ආශ්‍රව නසනවා කියලා කියනවා. ඒක තමයි දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤා. එතකොට මේ ප්‍රතිපදාවේ භාවනා පහෙන් අපි උදේවරුවට කරන්නේ භාවනා තුනයි. ආහාරේ පටිකූලතා සංඥාවයි, දෙතිස් කුණක භාවනාවයි, මරණ සංඥාවයි. සබ්බ ලෝකයේ අනිදරත සංඥාව අපි ඊළඟට කරන භාවනාවේදී කරමු. සබ්බ සංකාරේසු අනිච්ච සංඥාව අපි අද හවස කරන අන්තිම භාවනාවේදී කරමු. ඉතින් මරණ සංඥාව ඔගොල්ලෝ ඊයේ කළා, අදත් කරන්න පුළුවන්. මතකයිනේ මලසිරුරක් දැකලා දවසක් දෙකක් ගත වෙලා ඒකේ සමුදය අස්තංගමේ කියන එක සමාධි භාවනා සූත්‍රයෙන් බැලුවා. ඉතින් තථාගතයන් වහන්සේ ওই භික්ෂුන් වහන්සේලා සාකච්ඡා කර කර ඉන්න දැනකට වැඩියාම ඒ භික්ෂුන් වහන්සේලා සාකච්ඡා කර කර හිටියේ මේ මරණ සංඥාව කොහොමද වඩන්නේ කියලා. ඒතකොට තථාගතයන් වහන්සේ ඒ අයගෙන් මැහුවා. එක භික්ෂුන් වහන්සේ නමක් කිව්වා පින්ඩපාතේ ගියාම සර්පෙන් දෂ්ට කරලා මී යාවේ කියලා හිතුවයි කියලා. තව භික්ෂුන් වහන්සේ නමක් පවසනවා ආහාර ගත්තාම ඒ වාතයේ පිට එහෙම කිපිලා මී යාවේ කියලා කල්පනා කරයි කියලා. ඉතින් මෙහෙම අහලා කියනවා මේ කවුරුවත් මරණ සංඥාව හරියට වඩන්නේ නැහැ කියලා. එතකොට හුස්ම ගත්තට පස්සේ පිට කරන්න ඉන්නවා කියලා හිතන්න එපා කිව්වා. හුස්ම පිට කරාට පස්සේ හුස්ම ගන්න ඉන්නවා කියලා හිතන්න එපා කිව්වා. අපි හිතුවොත් එහෙම මෙතන මේ පාර යනකොට වාහනේ කැපිලා මේ යාවේ කියලා ඒක දුර වැඩි. හුස්ම ගත්තට පස්සේ පිට කරන්නේ. හුස්ම පිට කරාට පස්සේ ආපහු හුස්මක් ගන්න ඉන්නේ. අන්න ඒකයි මනවින් එළඹ සිටියේ වෙයි කියලා කියන්නේ. එතකොට දැන් එහෙනම් අපිට ඉගෙන ගන්න තියෙන්නේ ආහාරේ පටිකුලතා සංඥාවයි දෙතිස් කුණක භාවනාවයි. ඔය ආහාරේ පටිකුලතා සංඥාවෙදි කරන්නේ අපි මේ ආහාර ගත්තට පස්සේ මොකද වෙන්නේ කියන එක කල්පනා කරනවා. දැන් බලන්න අපි ওই ආහාර ටිකක් මේසයක් උඩ තියලා තිබ්බොත් දවස් දෙකක් යනකොට එති ඕක අර ගඳ ගන්නවා. තුන්වෙනි දවසේ නායත් වාගෙන තමයි බින් එකට දාන්නේ. ඒතර ওই ආහාරය අරගෙන අපේ ශරීරයට ඇතුළට දාගත්තොත් ඒකත් මේ දවස් දෙකක් විතර ගිහිල්ලා අසුචි හැටියට පිට වෙනකොට ඕගොල්ලෝ දන්නවා ජරා ගොඩක් කියලා. මේ දෙක අතර වාරේ මොකද වෙන්නේ කියන එක සාමාන්‍යයෙන් බලන්න බෑ. හැබැයි බලන්න පුළුවන් වාසනාවන්ත අවස්ථාවක් තියෙනවා. ඒක තමයි වමනේ. එහෙමනම් ඒ වමනේ කියන එක අපි ඇහැ කනනාසී දිව ශරීරයේ මනස කියන එකෙන් බලමු. අපි මුලින්ම ඇහෙන් බලමු. ඇහෙන් බැලුවාම ඕගලන්ට පේනවා අර බතුයි, ඇසිඩුයි, පිතයි එහෙම කලවම් වෙලා නානුව ආවි. ජරා ගොඩක්. ඇහැ කැමති නෑ ඕක බලන්න නේද? එහෙනම් ඇහැ කියන ඕක එපා කියලා. ඊළඟට අපි කනින් බලමු. කනින් බලනවා කියන්නේ කවුරු හරි කෙනෙක් ඔය වමනේ කොහේ හරි තියෙනවා දැකලා ඇවිල්ලා ඕගලන්ට විස්තර කරලා කියනවා මෙන්න මේ අහවල් තැන මේ විදිහට ජරා ගොඩක් තිබුණා. කීරකට එයාගේ කටත් ඇද වෙලා යනවා. එයාගේ කට ඇද වෙනවා දැකලා ඕගලන්ගේ කටත් ඇද වෙනවා. එතකොට ඒ කියන්නේ කනත් ඕක එපා කියලා කියනවා. ඊළඟට අපි බලමු නහයෙන්. අන්න ඒක නම් හොඳට වදිනවා නේද? අර ඇසිඩ් වල ගඳයි එහෙම හොඳට වදිනවා. ඉතින් මට කියන්න පුළුවන් දවසක් මම බස් එකේ යනවා ලංකාවේ හිටපු කාලේ ඉස්සරහින් හිටියා මේ අම්මා කෙනෙකුයි බබෙකුයි. දකුණු පැත්තේ හිටියා කාන්තාවක් අර ඉස්සරහින් ඉන්න ළමයා වමනේ දාන්න ඔළුව දැම්මා විතරයි. අර දකුණු පැත්තේ හිටපු කාන්තාව ඒ අර සාරි පොට අරගෙන මූණ වටේ උතා ගන්න. ඉතින් මම බලනවා මොකද්ද මේ යවනිකාව. එයා අර ළමයා දිහා බලන්නේ මහා අපරාධයක් කරන කෙනෙක් දිහා බලනවා වගේ. වමනේ ගඳ ඉවසන්න බැරි කෙනෙක් නේ. එතකොට එහෙනම් නායත් කියන ඕක එපා කියලා. ඊළඟට අපි බලමු දිවේ. ඔයගොල්ලෝ කැමතිද වමනේ ටිකක් හිම දිව ගාල බලන්න? නෑ නේද? එහෙනම් දිවත් ඕක එපා කියලා කියනවා. ඊළඟට අපි බලමු කයෙන්. ඔයගොල්ලෝ කැමතිද වමනේ ටිකක් අත ගාල එහෙම බලන්න? නෑ නේද? ගෑනුතු යාට හොද ගන්න. එතකොට ඔය පහෙන් එපා කිව්වම මනසත් කියන මටත් එපා කියලා. ඉතින් ඔය හයෙන් එපා කියන එක කොහෙද තියෙන්නේ? අපේ ශරීරයේ ඇතුලේ නේ. එතකොට මේක මේ බඩවැල් දිගේ දුවනවා නේ. ඉතින් මේක දුවනකොට අපේ ඇඟට ඉස්මක් පුරනවා නේ. ඒ ඉස්ම හොඳ ඉස්මක් වෙන්න බෑනේ. වමනේ මිරිකලා ගත්ත ඉස්ම. දැන් හිතන්න කොයි ලික්විඩයිසර් එකකට වමනේ දාලා කරකෝල කරකෝල ජූස් එක වාගේ ගන්නවා නේ. එතකොට ඒක තමයි අපි ලේ කියලා කියන්නේ. ඉතින් ඔය ජරා ඉස්මෙන් හැදිච්ච ජරා ලේ. දැන් ඔය ඇමරිකාවේ නර්ස් කෙනෙක් මාත් එක්ක කියනවා එයාට මේ අසූචි වල ගඳ ඉවසන්න පුළුවන් කිව්වා. එයාට මේ ලේ වල ගඳ නම් ඉවසන්න බෑ කිව්වා. දැන් අපි දන්නේ නැහැ මේ තුවාලයක් ආවම ජාට් පාස්ට්‍රයක් දාලා වහගන්නවා. අපි දන්නේ නැහැ ලේ වල වැඩි ගඳ නේද? හැබැයි නර්ස්ලා දන්නෝ ඒ මිනිස්සු ඇවිල්ලා කකුල් කැඩිලා ලේ පිරিলা ඒව වේලිලා ගඳ ගන්න සෝභාවයි. ඉතින් කාන්තාව දන්නවා මේ ලේ කියන එක කොතරම් අපිරිසුදු දෙයක්ද කියලා. හැබැයි මිනිස්සුන්ට තියෙන්නේ වැරදි වැටහීම. ඔය මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ওই ළමයි මදුරුව එහෙම කෑවහම මදුරුවව මරලා උගේ ඇඟෙන් බිත්තිය ලියනවා මදුරුවනේ තොපකන්නේ අපගේ පිරිසුදු ලේ කියලා. දැනගෙන ඉඳලා නැහැ මේ ජරා ඉස්මෙන් හැදිච්ච ජරාලයක් වමනේ වාගේකින් හැදිච්ච එකක් කියන එක නේද? එතකොට ඔය ලේ මේ බට දාලා වගේ අපේ ශරීරේ ඔළුවේ ඉඳන් හැම තැනටම දුවනවා නේ. එතකොට මේ ජරා ඉස්මෙන් හැදිච්ච ජරාලේ වලින් හැදුනා වූ කෙස් ඒවා හොඳ වෙන්න බෑ නේද? එහෙනම් ඉතින් ආහාරේ පටිකුලතා සංඥාව අමතක කරන්න නැතුව එතකොට මේ ජරා ඉස්මෙන් හැදිච්ච ජරාලේ වලින් හැදුනා වූ කෙස්, ලොම්, නිය, දත්, මස්, සම්, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩුව, හෘදය, අත්මාව, දලු මුසිවිය, හැලදිව, පෙනහැල්ල, අතුණු, අතුණු බහන්, නොපැසුණු ආහාර. මේ දක්වා කොටස් 19ක් කිව්වා. ඉස්මොලේ තෙක් කාකුල තෝක 20ක් වෙනවා. ඊළඟට දියර කොටස් පිත, සෙම, සැරව, ලේ, දාදිය, මේද තෙල, කඳුළු, උරුණු තෙල, කෙළ, සොළු, සඳමිදුළු, මුත්‍රා. ඔය 32 සිහි කරමු. ඉතින් මේක සිහි කරලා ඔක මේ ප්‍රායෝගිකව භාවිතා කරන්නත් ඕනි. භාවනාවට විතරක් තීලා හරියන්නේ නැහැ. දැන් ඕගලන්ගේ කෙස් ටික ටිකක් ඕගලන්ට සිත අල්ලනවනේ. එතකොට දැන් එහෙම කෙස් ටිකට සිත අල්ලනවා මොකද උදේට අත ගන්නවා, සාත්තු කරනවා, සප්පායම් කරනවා නේ. සිත අල්ලනවා නම් ওই කෙස් ටික ඔක්කොම කපලා මේ ඉස්සරහට දාන්න බලන්න. යායක් කරලා බලන්න මෙතන ඉන්න අයගේ ඔක්කොම කෙස් ටික මේ ස්ටේජ් එකට දාන්න බලන්න. මොකද වෙන්නේ? ඕකේ තියෙනවා ඉදිච්ච කෙස් තියෙනවා, පැහිච්ච කෙස් තියෙනවා, පැලිච්ච කෙස් තියෙනවා, ඉස්සරී තියෙන කෙස් තියෙනවා, ලේනී ඉන්න කෙස් තියෙනවා, තඩේ ඉන්න කෙස් තියෙනවා. දැන් අල්ලන්නේ නැහැ නේද? අන්න ඒ වගේ හොඳට යායක් කරලා බලන්න. ඉතින් සාම්පති මහ බ්‍රහ්ම රහතන් වහන්සේ කියනවා ඔය දෙතිස් ගුණ ප්‍රේම සිහින් කරන්න ඕනේ. ඒ සිහි කළාම ඕකෙන් එකක් සිත හොඳට එකඟ වෙන එකක් තියෙනවා. දැන් මම නම් එනවා කෙස් ලොම් නිය දත් මස් සම් නහර ඇට. එතකොට මම ඒකෙන් අට්ටික සංඥාවට යනවා. ඉතින් මට නම් ඔය අට්ටික සංඥාව හොඳට පිළිහිලා තියෙනවා. මට මෙතන ඉඳන් ඕගලන්ගේ ඇට බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ සමාධියකට සම්වැදිලා දවසක් ඒ පානදුරේ මම වැඩසටහනක් කළා. 200ක් විතර පිරිසක් හිටියා. මට පේනවා මේ ඔක්කොම මේ ඇටක ඇට සැගිලි ටික ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා. ඊට පස්සේ මට පේනවා ඒගොල්ලන්ගේ උඩු කොටස මේ හෘදය හරිය. ඔය හෘදය කියන කාරික ඇතයි. ඔයගොල්ලෝ දැකලා ඇතිනි ඔය සයන්ස් එක්සිබිෂන්ස් වල එහෙම නේද? එතකොට ඊට පස්සේ මට පේනවා ඒගොල්ලන්ගේ බඩ හරිය. දැන් අපි බත් කාලා බණ්ඩී කියලා අතත් ගන්නවා නේ. ඕකේ ඇතුලේ තියෙන කුහරය දකින්නවා නම් ඔයගොල්ලෝ අත ගන්න නැහැ. කළු පාට කුහරයක් තියෙන්නේ. මට පේනවා මේ ආහාරත් පුරවගෙන 200ක් විතර පිරිසක් මං ඉස්සරහ පිට ඉන්නවා කියලා. ඊට පස්සේ මට පේනවා ඒගොල්ලන්ගේ පල්ලෙය හරිය. හැමෝම අසූචි පොළොයි මුත්‍රායි එල්ලගෙන මේ ඉස්සරහ ඉන්නවා කියලා. ඉතින් ඒ වෙලාවේ මම කරුණාව පැවැත්තු අනේ මේ සත්‍යෝ මේ වගේ ජරා ශරීරයක් හදාගෙන විඳින්නා වූ දුකෙන් මිදෙත්වා කියලා. ඉතින් ඕගොල්ලන්ටත් ඒ අට්ටික සංඥාව එහෙම පිළිထනවා නම් ඔගොල්ලෝ භාවනා කරලා ඊට පස්සේ ඉතින් ඔගොල්ලෝ වැඩට එහෙම යනවානේ. යනකොට ඔය ඉස්සරහේ මිනිස්සු එනවානේ. ඒ මිනිස්සු ටික ඔක්කොම ඇට බවට පත් කරන ඇට සැකිලි බවට. ඉතින් ඇට සැකිලි ටික ඔබලඟ දිහාවට ඇවිදගෙන එනවා. කොහොමද අපි ඇවිදින්? ඇවිදින හැටි මම නම් ඉගෙන ගත්තේ තථාගතයන් වහන්සේ. කුද්දකනිකාය සූත්‍රයක් තියෙනවා විජේ සූත්‍රය කියලා. ඒකේ බුදුහාමුදුරු දේශනා කරනවා මානෙනි මේ සත්‍යාගේ දොරවල් නමයකින් ඉස්ම ගලන. අපේ හිල් නමයක් තියෙනවනේ ඇස් දෙකේ දෙකයි, නාය දෙකයි හතරයි, කටේ එකයි පහයි, කන් දෙකේ දෙකයි හතයි, මුත්‍රා පිට වෙන තැනයි, අසුචි පිට වෙන තැන. ඉතින් තථාගතයන් වහන්සේ කිව්වා මේවායින් ඉස්ම ගලනවා කියලා ඌසින්. ඒ කියන්නේ දැන් අපේ ඇහෙන් කබයිනෝ, කණින් කලාඳුරු, නාහෙන් හොටු එනෝ, කටින් කෙල සෙම, පල්ලෙහයින් මුත්‍රා අසුචි ගලනවා. එතකොට බුදුහාමුදුරු දේශනා කළා මේ වගේ ශාරීරියක් තියාගෙන තව කෙනෙකුට ගරහනවා නම් මෝඩකම ඇර වෙන මොකක්ද ඒ කියලා. මේ තමන්ගේ ශරීරය ඉස්ම ගන්නවා, ලීක් වෙනවා. දැන් කියනවා මගේ එක හොඳයි, ඔයාගේ එක හොඳ නැති කියලා. එහෙම කියලා තථාගතයන් වහන්සේ අපි ඇවිදින හැටි පෙන්වා දුන්නා. කොහොමද අපි ඇවිදින්නේ? අපි හිතන් ඉන්නේ අපි හරි ලස්සනට පත්තපත් ඇවිදිනවා කියලා නේද? කොහොමද අපි ඇවිදින්නේ? නමනවා දිගාරින්න, බෙන්ඩින් ඇන්ඩ් ස්ට්‍රෙචින්. දැන් බලන්න ඔය හැකරල්ල කකුල් අතලීකින් යනකොට ඔයගොල්ලෝ බලාගෙන ඉඳන් කියනවා අනේ මේ සතා යන හැටි කියලා නේද? දැන් ඉතින් ඕගොල්ලෝ යන හැටි බලලා බ්‍රහ්මලෝකේ ඉන්න බ්‍රාහ්මියෝ කියනවා අනේ මේගොල්ලෝ යන හැටි නමනෝ දිගාරි. එහෙමනම් අර ඇට සැකිලි ටික ඔක්කොම එවන්න ඕගොල්ලන්ගේ පැත්තට. නමනෝ දිගාරි. දැන් සිත අල්ලන්නේ නැහැ නේද? ඒතර පෙලක්කයි අල්ල ගන්න ඔය අසුචි වාගේ දේවල්. ඒ අසුචි වාගේ දේවල් අල්ල ගන්නවා නම් ඕගොල්ලෝ ජරාවටම දැකලා තියෙන අසුචි තියෙනවා නේද? අන්න එහෙම ගන්න ඕනේ. නැත්තම් මේ අසුචි කිව්වොත් වචනයක් විතරයිනේ. විඥානයේ ලස්සනට ඕකෙ ඉස්සලා යනවා. ඔයගලන්ට මතක නැත්තම් මතක් කරලා දෙන්න පුළුවන්. ඉස්සර සිරිපාද ගිහිලා ඉන්නවනම් ගිහිලා තියෙනවනම් පල්ලෙහාට බහිනකොට දැකලා තියෙනවා නේ. දැන් නම් එහෙම නැහැ කියලා කියනවා. එතකොට පෙලක්කයි අල්ල ගන්න ඔය මුත්‍රා වාගේ දේවල්. ඉතින් ඔය මුත්‍රා ගින්න එක ගත්තොත් මට නම් ඔය 230 ගේම අයින් වෙන්න පුළුවන්. මොකද මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මං හිටියේ උඩ තට්ටුවේ. පල්ලෙය තට්ටුවේ ළමයි කොළුකමට ওই පඩි ළඟ මෙහා පැත්තේ මුත්‍රා ගල්ලා ගිහින්. අර කව්වට කර වෙලා පුදුම ගතක් තියෙනවා. ඒතර මෙලෝ මිනිස්සුෙකුට එතනින් යන්න බෑ, පඩිය පැනලා යන්න හිතෙන්. පඩිය මුත්‍රා නැහැ. අන්න ඒ වගේ ඕගොල්ලන්ගේ ළමා කාලේ හරි තරුණ කාලේ හරි දැන් හරි අත්දැකීම් තියෙනවනේ. ඇත්තටම දැකපු දේවල් නේද? ජරාවටම දැකපු දේවල්. අන්න ඒකක් භාවිතා කරන්න ඕන. එවනම් අපි කලේ මොකද්ද? ආහාරේ පටික්කුලතා සංඥාව. දෙතිස් ගුණකේ ඒ කියන්නේ ආහාරේ පටික්කුලතා සංඥාව අපි බැලුවා මේ වමනේ කියන එක ඇහැ කන නාසය දිව ශරීරයේ කියන එක. ඔය පහම එපා කිව්වහම මනසත් එපා කියන. ඔය හයම එපා කියන එක තියෙන්නේ අපේ ශරීරය ඇතුළේ නේද? එතකොට එහෙමනම් මේ ජරා ඉස්මෙන් හැදිච්ච ජරා ලේ කියලා අපි යන්න අර 23 සිහි කළා. එතකොට මරණ සංඥාව ඔගොල්ලෝ ඊයෙත් කළා අදත් කරන්න පුළුවන්. එතකොට මේක කළාම ඔයගොල්ලෝ එනවා මේක දුක්ඛාපටිපදා දන්දා විඥාම කලේ. දැන් අපි එනවා ප්‍රථම ධානය කියන එක. එතකොට අපි එනවා මේ ප්‍රථම ධානය කියන එක. ඒකට යන්නේ කොහොමද? විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේ ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකදං ප්‍රීති සුඛං ප්‍රථම ධානං උපසම්පච්ච විහෙරති. කාමයන්ගෙන් අයින් වෙලා අකුසල ධර්මයන්ගෙන් අයින් වෙලා විතක්ක විචාර. මොනවද විතක්ක විචාර? නෙක්ඛම්ම, අව්‍යාපාද, අවහිංසා. ඒ නෙක්ඛම්මේ සඳහා තමයි අපි අර 23 කියන එක සීකලේ. එතකොට අර මල මුත්‍රා ගොඩක් කියලා ගත්තාම තමන්ගේ සිත ඒකෙන් ගැදවිලා තමන් අර ප්‍රීතිය සහගතව පළවෙනි ධානයේ ඉන්නවා. එතනින් අපි එනවා මේ කායානුපස්සනාව කියන එක. මතකද මේක අපි ඊයේ කළා. කෙටියෙන් කියනවා නම් ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අස්තංගුනේ නේද? එතකොට ඒක තථාගතයන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේ කොටස් පහකින් පෙන්වා දෙනවා. පළවෙනියට තියෙන්නේ කොටස් හතරක් සහිත ආනාපාන සතිය. ආනාපාන සතිය කොටස් 16ක් තියෙනවා දන්නවද ඒක? ඒ 16න් හතරක් වැටෙනවා කායානුපස්සනාවට. කෙටියෙන් බලනවා නම් එක පෙන්නනවා දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති කියලා. අපි දීර්ඝ ලෙස උස්ම ගන්නකොට දීර්ඝ ලෙස උස්ම ගන්නවා කියලා දැනගන්න. දීර්ඝ ලෙස උස්ම පිට ගන්නකොට දීර්ඝ ලෙස උස්ම පිට කරනවා කියලා දැනගන්න. ඒක තමයි පළවෙනි කාරණය. ඊළඟට කෙටියෙන් උස්ම ගන්නකොට අපි කෙටියෙන් උස්ම ගන්නවා කියලා දැනගන්න. කෙටියෙන් උස්ම පිට ගන්නකොට කෙටියෙන් උස්ම පිට කරනවා කියලා දැනගන්නවා. ඒක තමයි දෙවෙනි කාරණය. ඊළඟට තුන්වෙනි කාරණේට බුදුහාමුදුරු පෙන්නනවා ඔය ආස්වාස පාස්වාස කියන එක කයක් හැටියට පෙන්නනවා. ඒ කය දැනගැනීමෙන් හුස්ම ගන්නවා. ඒ කය දැනගැනීමෙන් අපි හුස්ම පිට කරනවා. ඒක තමයි තුන්වෙනි කාරණේ. ඊළඟට පෙන්නනවා පස්සම් බයං කාය සංකාරං අස්සසිසාමීති සික්කති. කාය සංස්කාරයන් සංසිඳුවමින් හුස්ම ගන්නවා. කාය සංස්කාරයන් සංසිඳුවමින් හුස්ම පිට කරනවා. එතකොට ඒක තමයි හතරවෙනි කාරණේ. එහෙම කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේකේ සමුදය අස්තංගමේ බලන්නේ කියලා. අන්න ඒක තමයි බෞද්ධ භාවනාව. ඔය හුස්ම ගන්නවා පිට කරනවා කියන එක බෞද්ධ භාවනාවක් නෙමෙයි. තථාගතයන් වහන්සේ ඔය බුද්ධත්වයට පත් වෙන්න ඉස්සර ඔය ඉන්දියාවේ බුරුමේ ඔය හුස්ම ගන්න පිට කරන භාවනාවක් තිබුණා. එතකොට අර බෞද්ධ භාවනාවේ තියෙන්නේ මේකේ සමුදය අස්තංගමේ බලන්නේ. ඒක තමයි තථාගතයන් වහන්සේ 27 පාරක් විතර කිව්ව සතර සතිපට්ඨාන සූත්‍රය. බෞද්ධය නොකරන මේක තමයි ඒක. මොකද්ද මේ ආනාපාන සතිය සමුදය? ඇයි අපි දිග හුස්මක් ගන්න? දැන් බලන්න ඕගොල්ලෝ සතෙක් මරනවා කියලා හිතනකොට දිග හුස්මක් ගන්න. පීය උස්සනකොට දිග හුස්මක් ගන්නවා නේද? එතකොට එහෙමනම් ඔයගලන්ට බලනවා දිග හුස්මේ සමුදය පානාතිපාතේ. ඔගොල්ලෝ ඊයේ ඉගෙන ගත්ත පානාතිපාතේ නිසා දේශය. එනම් දිගෝස් මේ සමුදේ හැටියට තියෙන දේශය. ආපහු උගල දන්නෝ ඉරිදාවසට ওই වැරට යන මනුස්සයාට දිග උස්මක් ඇදෙනවා. හෙට මට වැරට යන්න වෙනවා කියලා. එතකොට එහෙමනම් උගල දන්නෝ වැරට යනවා කියන එක අදත්තා දාන්න. එනම් දිග උස් මේ සමුදේ අදත්තා දාන්න. ඊළඟට ආපහු අපි ඉගෙන ගත්ත අදත්තා දාන නිසා ලෝභය. එහෙමනම් දිග උස් මේ සමුදේ ලෝභය. එනම් පේනවා මේ ලෝභ දෝෂ මොහ නිසා තමයි මේ හුස්ම ඇදිල්ල කියන එක. අන්න ඒක තමයි බෞද්ධ භාවනාවට වැටෙන්නේ. ඊළඟට දෙවෙනි කොටසට තියෙන්නේ ඔය ඉරියාපත භාවනාව. ඒ ඉරියාපත භාවනාවේ කරන්නේ අපි ඉරියව්ව මාරු කරන්නේ ඇයි කියලා හිතන. දැන් බලන්න ඔය පුටුවේ වාඩිලා ඉන්නකොට කොන්ද රිදෙනවා. ඔයගොල්ලෝ කෙලින් වෙනවා. කකුල දිගාරිනවා නේ. මොකද එහෙම කරන්නේ? රිදෙන හින්දා නේ. අපි වාඩි වෙලා හිටියාම අමාරුයි අපි හිට ගන්නවා. ඇවිද්දාම අමාරුයි අපි ඉඳ ගන්න. ඉරියව් මාරු කරන්නේ දුක නිසා. එතකොට එහෙනම් අන්න ඒක තමයි මෙනි කරන්නේ. එතකොට දැන් වන්න ඔක හරි ප්‍රබල භාවනාවක්. ඒකෙන් ඇති වෙන සමාධිය බොහෝ කල් පවතින. කොහොමද ඒක කරන්නේ? දැන් ඕගොල්ලෝ මේ දැන් පුරුදු වෙලා ඉන්නව නේද? ගමනක් යන්න ඕක එකක් යන්න. ව්‍යායාමයේ සඳහා නේ. ඉතින් ඔබ තනියෙන් යනවා නම් තමයි හුඟක් හොඳ. එතකොට දැන් ඉතින් අර ගෙදරින් එළියට බහිනකොටම කල්පනා කරනවා මම මේ ඇවිදින්න යන්නේ මොකද? මේ ශරීරේ ඇවිද්දවන්න ඕනේ නේද? මේක හරි රෝගයක් නෙමෙයි. මේකට කවන්න ඕනේ, බවන්න ඕනේ, නාවන්න ඕනේ, නිදි කරවන්න ඕනේ, එහාට පෙරලන්න ඕනේ, මෙහාට පෙරලන්න ඕනේ. ඉතින් දැන් තමයි කල්පනා කරනවා මේක ඇවිද්දවන්න යන්නේ මම මේ දුක නිසා. මේ ලෝකේ තියෙන එහෙනම් ජාති, ජරා, ව්‍යාධි, මරණ. දැන් දෙවෙනි දවසෙත් ඔයගොල්ලෝ ওই විදිහට ගමන පිටත් වෙනකොටම ඔන්න පටන් ගන්නවා මම මේ ඇවිදින්න යන්නේ ඉරියව් මාරු කරන්නේ මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ තියෙන නිසායි කියලා, දුක්ඛේ නිසා කියලා. තුන්වෙනි දවසේ ඔයගොලු කකුල තියනව නේද එළියට යන්න? අරක එක පාටම එනවා. ඒක මේ ලෝකේ තියෙන ජාති, ජරා, ව්‍යාධි, මරණ කියලා. ඒ සමාධිය බොහෝ කලක් පවතින. ඔය වාඩි වෙලා කරනවට වැඩිය ඒ සමාධිය කල් පවතිනවා. එතකොට දැන් ඒ ඉරියාපත භාවනාවෙම තව තියෙන කොටසක් තමයි සති සම්පජානීය කියන එක. සම්පජානීය කියන්නේ සියුම් නෝන. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේ නමක් මේ පාත්‍රයේ තියෙනකොට ඒ සිවුරු ඇඳ ගන්නකොට ඒ හැම වෙලාවෙම සතියෙන් සම්පජානේ කරනවායි කියලා පෙන්නනවා. එතකොට එහෙම කියලා බුදුහාමුදුරු පෙන්නනවා මේක මේ සමුදයස්තං වෙයි බලන්න කියලා. මේ ශරීරය අවිද්දවන්න වෙලා තියෙන මේක හදාගත්තේ ඉතින් නේද? එහෙනම් අර සමාධි භාවනා සූත්‍රාර්ථයෙන් සමුදය අස්තංග මේ කියන එක බලන්න. ඊළඟට තුන්වෙනියට තියෙන්නේ ඕගොල්ලෝ දැන් කරන්න හදන දෙතිස් කුණක භාවනා. ඒකෙත් සමුදය අස්තංගමය කියන එක බලන්න ඕනේ. ඊළඟට හතරවෙනියට ඔය දෙතිස් කුණපේම අපිට පුළුවන් ධාතු වශයෙන් බලන්න. ඒ භාවනාව අපි අද හවස අන්තිම භාවනාවෙදි කරනවා. ඊට පස්සේ මේ පස්වෙනියට තියෙන්නේ නව සීවත කියලා. මලසිරු නවයන්. මතකද අපි ඊ එකක් බැලුවා දවස් දෙකක් ගත වෙලා ඉදිමිච්ච ශරීරයක් නේද? සමුදය අස්තංගමය බැලුවා. ඒතෝ මේ මලසිරුරක් දාලා තිබ්බාම ওই නහර වලින් එහෙම සම්බන්ධ වෙලා තියෙනවනේ. ඒ මේකක් දැකලා කල්පනා කරනවා මගේ ශරීරියත් මේ ආකාරයි. මම මේක ඉක්මල නැහැ මේ தත්ත්වයටපත් වෙනවා කියලා. ඒ සමාධි භාවනා සූත්‍රයෙන් මේ සමුදය අස්තංග මේ කියන එක බලනවා. එතකොට ඊට පස්සේ ඉතින් ওই ඇටසැකිල්ල ලේයි මසුරි තැවරිලා. ඊට පස්සේ මස් නැහැ ලේ තැවරිලා. ඊට පස්සේ ලේ නැහැ ඇටසැකිල්ල විතරයි. ඊට පස්සේ ඉතින් ওই ඇට වෙන් වෙනවනේ කකුල එක තැනක, ඔළුව එක තැනක. ඊට පස්සේ කාලයක් යනකොට අවුවට ඔහුගේ වර්ණය හිතන් වෙනස් වෙනවා. ඊට පස්සේ ඉතින් ඇට කුඩු වෙලා යනවනේ. එතකොට කල්පනා කරනවා මගේ ශරීරයත් මේ ආකාරයි. මේ தත්ත්වයටපත් වෙනවා මම මේක ඉක්මවල නැහැ කියලා. අර සමාධි භාවනා සූත්‍රයෙන් සමුදය අස්තංග මේ බලන. එතකොට මේක කෙටියෙන් කරන්නේ කොහොමද? ඔගොල්ලෝ ඊයේ කරපු භාවනාව ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අස්තංගෝ. කොහොමද ඒක කළේ? රූපේ සතුට සොයනවා, ප්‍රකාශ කරනවා, පිළි අරගෙන තබාගෙන ඉන්නවා. අභිනන්දති, අභිවදති, අජෝසා ඉතිට්ටති. එහෙම කරාම රූපේ සතුට ඇති වෙනවා. ඒක තමයි නන්දිය. නන්දියෙන් උපාදානයි. ඔතන උපාදානයි කියලා කියන්නේ දිට්ඨි උපාදානයි. ඒ උපාදානයි නිසා භවය තණ්හාව තමා තුළ පවතිනවා. භවෙන් ජාති ඇති. ජාති ඇති වුණාම ජරා මරණ ශෝක පරිදේව ඇති වෙනවායි කියලා බලමු. ඊළඟට අස්තංගමේ බලමු. නාබිනන්දති, නාබිවදති, නාජෝසාය තිටති. සතුට සොයන්නේ නැහැ, ප්‍රකාශ කරන්නේ නැහැ, පිළි අරගෙන තබාගෙන ඉන්නේ නැහැ. එහෙම කරන්නේ නැත්නම් රූපයේ සතුටක් නැහැ. ඒ කියන්නේ නන්දියක් නැහැ. නන්දිය නැත්නම් උපාදානේ නැති වෙනවා. මොකද්ද? දිට්ඨි උපාදානේ. උපාදානයේ නිරෝධ වෙනවා නම් භවයේ නිරෝධයි. තණ්හාව පවතින්නේ නැහැ. භවයේ නිරෝධ වෙනවා නම් ජාතිය නිරෝධයි. එහෙමනම් ජරා මරණ ශෝක පරිදේව මුළු දුක්ඛ ස්කන්ධයම නිරුද්ධ වෙනවා කියලා බලන්න. ඉතින් ඒක තමයි වැදගත්ම කොටස මේ භාවනාව. එතකොට ඒක කළාම ඕගොල්ලෝ එනවා මේ දිබ්බ විහාරයේ කියන එක. සතර ධානියු දිබ්බ විහාරයයි කියලා කියනවා. ප්‍රථම ධ්‍යාන, ද්විතීයික ධ්‍යාන, තෘතීයික ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන. ඔය එක බමුණෙක් තථාගතයන් වහන්සේගෙන් ඇහුවා ඔබ වහන්සේ මේ සැප පහසු ආසන භාවිතා කරන්නේ නැත්තේ ඔබ වහන්සේට ඒව ලබා ගන්න අපහසු නිසාද කියලා. තථාගතයන් වහන්සේ පැවසුවා බමුණ මේ බ්‍රහ්මචාරී ජීවිතයේදී ඒව ලබා ගන්නත් අපහසුයි, ලැබුණත් බමුණ ඒක ආර්ය ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස පවතිනවා. ඒ බාර ඇහුවා ඔබ වහන්සේ එහෙනම් මොන වගේ ආසනද භාවිතා කරන්නේ කියලා. තථාගතයන් වහන්සේ පැවසුවා බමුණ මම විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකදං ප්‍රීති සුඛං ප්‍රථම ධානං උපසම්පච්ච විහෙරති කියලා ඒ පළවෙනි ධානයට සම්බන්ධයි. ඒ පළවෙනි ධානයට සමවැදිලා බමුණ මම එකෙන් නැගිටනන් නැගිටේ ධානයෙන් කිව්වා. මම ඇවිද්දානම් ඇවිද්දේ ඒ ධානයෙන් කිව්වා. ඉතින් මං කිව්වේ මටත් අර ලේක් එක වටේ යනකොට ওই දුක මෙනෙහි කරලා මටත් එහෙම ධානයන්ට යන්න පුළුවන්. ඇවිද ඇවිදින්නත් පුළුවන්. එතකොට බුදුහාමුදුරුවෝ භාවිතා කළේ විහාර හතරක්. එක විහාරයක් තමයි මේ දිබ්බ විහාරය. ප්‍රථම ධානය ඉඳන් හතරවෙනි ධානයට. ඊළඟට බුදුහාමුදුරුවෝ භාවිතා කළා බ්‍රහ්ම විහාරය. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. ඊළඟට තථාගතයන් වහන්සේ භාවිතා කළ අරිය විහාරේ මගපල චිත්තේ නංවලා ඉන්නේ. ඊළඟට තථාගතයන් වහන්සේ භාවිතා කළ ආනේජ විහාරේ ආකාසඤ්ඤායතන විඥානඤ්ඤායතන ආකින්චඤ්ඤායතන නිවසඤ්ඤා නාසඤ්ඤායතන. එතන බුදුහාමුදුරු භාවිතා කළේ ওই විහාරය. අපිත් භාවිතා කළ යුත්තේ ওই විහාරයෙන්. තථාගතයන් වහන්සේ මහා නාමයට පැවසුවා ඔය ආර්ය ශ්‍රාවකයා මගපල ලැබුවයි කියලා නෑ. එයා ප්‍රථම ධානයේ හොයිට වඩා වැඩි ධානයකට ගිහිල්ලා හිටියේ නැත්නම් එයාව කාමයන්ට පොළඹවන්න පුළුවන් කියලා. එතකොට ඕවා තමයි ආසන. ওই සීට්ස් තමයි අපි භාවිතා කරන්න ඕනේ. දැන් ඉතින් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? දැන් බලන්න මෙතන මේ දිබ්බ විහාරේ ප්‍රථම ධානයේ තියෙනවා නම් දිබ්බ විහාරයයි කියලා කියනවා. මෙතන උඩක් තියෙනවා නේද ප්‍රථම ධානයේ කියලා. ඉතින් මොකද්ද මේකේ වෙනස? මේකේ වෙනසක් තියෙනවා. මේ මුලින් තියෙන ප්‍රථම ධානයේ තථාගතයන් වහන්සේගේ ශාසනය පිටතක් තිබුණා. බුදුහාමුදුරු බුද්ධත්වයට පත් වෙන්න ඉස්සර ආලාර කාලාම මහත්තිනි ධානයේ ඒ වගේ ධානයට හිටන් ගියා. තථාගතයන් වහන්සේ කියන්නේ ඒව මහත්ඵලයි මානිසංසයි කියලා. බුදුහාමුරු ඒකට කියන්නේ ditta ධම්ම සුඛ විහරණිය කියලා. සල්ලේක සූත්‍රය කියවල බලන්න. මෙතන මේ දිබ්බ විහාරයේ තියෙන ප්‍රථම ධානයේ එකම වචනිය භාවිතා කළාට මේක දින තථාගතයන් වහන්සේගේ ශාසනයේ පමණයි. මොකද්ද මේකේ වෙනස? වෙනස තමයි මෙතන අවබෝධ කරගන්න ඕන භවපච්චයා ජාති කායානුපස්සනාව තියෙනවා නේද? ඒකේ භවපච්චයා ජාති පටිච්ච සමුප්පාදයේ පූර්ණක අවබෝධයේ සහගත වූ ධානයේ දිබ්බ විහාරය. අන්නේ පුද්ගලයා නිර්වාණය ස්පර්ශ කරනවා. ඕගොල්ලෝ දන්නෝ ඔය ගොම්බෙට්ට ඉන්න පණුවා ඒකේ ඉපදිලා ඒකේ හාරහාර ඒක පීන පීන ඒක කකා ඉන්නවා නේද? ඔගොල්ලෝ එළියෙන් ඉඳන් බලාගෙන ඉඳලා කියනවා නේද අනේ මේ ජරා සතා මේක සැපක් කියලා හිතාගෙන මේ ගොම්බෙට්ට කකා ආරහාර පීන පීන ඉන්නවයි කියලා නේද? කවුද ඒ ගොම්බෙට්ට ඉන්න පණුව? අපි. කවුද අර එළියෙන් ඉඳන් බලාගෙන කිව්වේ? තථාගතයන් වහන්සේ. මේ ගොම්බෙට්ට ජීවිතේ දුකයි කියන්නේ. අන්න දැන් තමන් නිර්වාණය ස්පර්ශ කළා. තමන් තේරුම් ගත්ත මේ ගොම්බෙට්ටෙලා ඉන්න ඕනේ. එහෙනම් ගොම්බෙට්ටෙන් එළියට බැන ගන්න එයාට බිරියක් ඇති වෙනවා. අන්නේ විරිය තමයි මේ පෙන්නා දීලා තියෙන්නේ. අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගං ආදී පජහති. අපිට ඉපදෙලා නැති ලාමක පාපක අකුසල ධර්මයෝ කාම විතක්ක ව්‍යාපාද විතක්ක හේසා විතක්ක. අර ගොම්බෙට්ටි කොළපාට කෑල්ල මං කාලා නැහැ කියලා හිතුවොත් මං ගොම්බෙට්ටට වැටෙනවා. ඒක කාම විතක්කේ. ඒක එපා කියලා එයා විරියෙන් යුතුව ඉන්නකොට එයාට පේනවා මේ ගොම්බෙට්ටි ඉන්න පණුව ඒකෙම ඉපදිලා ඒකෙම ජරා වෙලා ඒකෙම ලෙඩ වෙලා ඒකෙම මැරලා යනවා. ජාති ජරා ව්‍යාධි මරණයේ කීනික පේනවා. ඒ කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය. ඒ කියන්නේ දැන් හිතන්නකෝ උදේ ඔයගොල්ලෝ වැරට යනකොට උණු උණුයි ගොම්බෙට්ටක් දාලා තියෙනවා. ඒකේ පණුව නලියනවා. ඔයගොල්ලෝ වැරට ගිහිල්ලා ආපහු ගෙදර එනකොට අර අවුවට ගොම්බෙට්ට කර වෙලා ගොම්බෙට්ට ඉන්න පණුව මැරිලා නේද? ජාතිය ජරාව ව්‍යාධිය මරණ දුක්ඛ ආර්ය සත්‍ය. හැබැයි ඕක පේන්නේ ওই ගොම්බෙට්ටෙන් එළියට බැනගෙන ඉන්නකොට තමයි. ගොම්බෙට්ට ඉන්නකොට ඒක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ උදාහරණයකට කියනවා නම් ඕගොල්ලෝ ඉස්සර ওই සීනි හැඳි තුනක් විතර දාගෙන ප්ලේන් ටී එකක් බොන්න පුරුදු වෙලා හිටියන්නේ. දැන් ඉතින් මොකද වුනේ? ටිකක් කල් යනවා. සමහරවන් තාමත් බොනවා ඇති. දොස්තර මහත්තයා ලේ පරීක්ෂා කරලා කිව්වා සීනි ටිකක් වැඩි පරිස්සම් වෙන්න කියලා. ඒ පාර ගෙදර ඇවිල්ලා මූණත් නාලු කරගෙන කිව්වා ඊට පස්සේ මට සීනි හැඳි එකහමාරක් දා දෙන්න කියලා. දැන් එකහමාරක් බීලා පුරුදු වෙලා ඉන්නකොට දොස්තර මහත්තයා ආපහු ලේ පරීක්ෂා කරලා කිව්වා තාමත් සීනි වැඩි කියලා. ඒ පාර ගෙදර ඇවිල්ලා කිව්වා මට කාටද එකක් දෙන්න කියලා. දැන් කාටද එක බීලා පුරුදු වෙලා ඉන්නකොට ඕගොල්ලෝ වෙන ගෙදරකට ගියාම ඒගොල්ලෝ දන්නේ නැහැ ඕගොල්ලන්ට දිය වැඩියාව තියෙනවා කියලා. සීනි ඇති තුනක් හතරක් දාලා හොඳට තේකක් හදලා දෙන්න. පළවෙනි උගුර ගත්තක මම මොකද්ද එක පාටම මතක් වෙන්නේ. ආදීන වෙන්නේ නේ. මේක විවොත් මගේ කකුලත් කපන්න වෙන්න පුළුවන්. දිය වැඩියාවට කකුල් කපන්න වෙනවන්නේ. එතකොට ඒ වගේම මෙයාට පුරුද්දකුත් නැහැ දැන් කාට දෙක බීලා. මේ පුරුදු වෙලා තියෙන කාට දෙක බීලා නේද? සීනි දාලා බොන්න පුරුද්දක් නැහැ. එතකොට දැන් අන්න ඒ වගේ තමයි ගොම්බෙට්ටෙන් ඈත් වෙලා ඉන්නකොට තමයි යාට පේන්නේ මේ ගොම්බෙටි ජීවිතේ ඒ දුකයි කියලා. දැන් ওই බෙලක් අය කියනවා නේද? මම මේ අපි කාටවත් කරදර කරන්නේ අපේ පාඩුවේ රස්සාව කරගෙන ඉන්න ওই භාවනා කරන්නේ මොන්නේ නැහැ කියලා නේද? ඒ මොකද්ද? ගොම්බෙටි ජීවිතේ නේ. ගොම්බෙට්ටම කකා ඒක ආහාර පීන පීන ඉන්නවා. ඉතින් මේකට කියන්නේ ප්‍රථම ආශ්චර්ය අද්භූත ධර්මය කියලා. ඉතින් මම රාතන් වහන්සේගෙන් ඇහුවා ඇයි එහෙම කියන්නේ කියලා. රාතන් වහන්සේ කිව්වා ඇයි දරුවෝ ඔය දුකයි කියලා බලනකොට හෝගාලා ප්‍රීතිය ගන්නවා නේද කියලා. මට නම් එහෙමයි. දුක්ඛය මෙනෙහි කරනකොට ප්‍රීතිය ගන්නවා. ඉතින් දුකයි කියනකොට ප්‍රීතිය ගන්නවා නම් ආශ්චර්යයක් නේ නේද? ඉතින් මෙයාට පේනවා මේ ගොම්බෙට්ටි ඉන්න පණුවා කිසිම ආකාරයෙන් සනീപ කරන්න බෑ. මොන බේත දුන්නත් මොන ධර්මයේ ගැන්නුවත් මේ ගොම්බෙට්ටි ඉන්න පණුවා මැරෙනවා මැරෙනවාම තමයි. ඒතර අන්න එනවා සත්‍යාදිත්‍යානෙට. මේ ලෝකේ තියෙන ඔක්කොම මුසා මෝස ධර්මය. යම් කිසි සත්‍ය අමෝස ධර්මයක් තියෙනවා නම් නිර්වාණය පමණයි. මේක තියෙන්නේ මේ ධාතු විභංග සූත්‍රයේ. මුසායම් මෝස ධම්ම තං සත්‍යඤ්ඤං අමෝස ධම්ම නිබ්බාන. මේක කියුවහම මට නම් හොඳට වැදුනා. ඒ කියන්නේ මම මේ වගේ සයන්ටිස්ට් කෙනෙක්. එතකොට දැන් බුදුහාමුදුරු කියනෝ අපි මේ ඉගෙන ගත්ත රසායන විද්‍යාව, භෞතික විද්‍යාව නේද? ඔය ඉංජිනේරින්, මෙඩිසින් මේ ඔක්කොම මුසා කියලා. යම් කිසි සත්‍යයක් අමෝස ධර්මයක් තියෙනවා නම් නිර්වාණය පමණයි. බැලුවාම පේනවා ඇත්ත නේ නම් කියලා. දැන් අපි වෛද්‍ය විද්‍යාව ගමු. දැන් ඕගලන්ට 1960 ගණන් වල ඔය සේම් ගිරිටොන් සිලාටි සේම් හැදෙනවා නේ. හැදුනා මොකද ඒ කාලේ කිව්වේ? කපන්නේ කිව්වා. 70 දී කිව්වා හා හා කපන්න එපා කිව්වා. 80 දී කිව්වා නෑ නෑ කමන්නේ නෑ කියලා. ඒ කියන්නේ 60 දී එකක්, 70 දී එකක්, 80 දී තව එකක්. ධර්මයක් නෑ නේද? ඒ වගේම තමයි ඔය සිඩ්නි යුනිවර්සිටි එකේ මෙඩිසින් උගන්වන ප්‍රොෆෙසර් කෙනෙක් පළවෙනි අවුරුද්දේ ළමයින්ට කියලා තියෙනවා අපි ඉස්සරහට ඕගලන්ට කෝසස් ගණනාවක් උගන්වමු. ඒ කෝසස් වලින් 50%ක් වැරදි, 50%ක් හරි. අපේ ප්‍රශ්නේ තියෙන්නේ කොයි 50%ද හරි කියලා දන්නේ නැති කමයි කියලා. ආවංකෝ මේක කිව්වා. දැන් ඕගොල්ලෝ රසායන විද්‍යාව එහෙම ඉගෙනගෙන තියෙනවා නම් අපි ඉගෙන ගන්න කාලේදී ඔබ කිව්වේ ඔය ප්‍රෝටන් එක කියන්නේ කඩන්න බෑ කියලා. දැන් කියනවා ඒක අලියෙක් වගේ කියලා. ඒකේ කෝක්ස් තියනවලු, අප්ස් තියනවලු, ඩවුන්ස් තියනවලු ආදි වශයෙන් ඔහොම තියෙනවා. එදා එක, අද තව එක. ඉතින් ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා නම්, සිත රිදෙනවා නම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔය ගයක් හදාගත්ත මනුස්සයර නේද? ඒක ගේ නඩත්තු කරන්න පයිප් බාසුන්නේ, වඩු බාසුන්නේ, මේසන් බාසුන්නේ නැවුණ වෙන්නේ. හදාගත්ත නැති මනුස්සයට නෑනේ. ඒතකොට මේක හදාගත්ත නම් තමයි මේකේ අර බයිපාස් කරන්නයි කියලා බාසුන් නැහැලා අරගොල්ලෝ මේක ලෝන වෙන්නේ නේ. අදාගත්තේ නැති මනුස්සයට නෑ. හැබැයි ඉතින් ඔය ඔය දොස්තරට ඕගලංග සනീപ කරන්න පුළුවන්ද? ඕගලන්ට රෝග හතරක් තියෙනවා, කිසිම දොස්තරයෙකුට සනീപ කරන්න බැරි. බඩගින්නයි, පිපාසාවයි, මුත්‍රා පිට කිරීමයි, අසුචි පිට කිරීමයි. ඔය රෝග. එතකොට එහෙනම් මෙයාට පේනවා මේ ගොම්බෙට්ටි ඉන්න පණුවා කිසිම ආකාරයෙන් සනീപ කරන්න බෑ. මොන බේත දුන්නත් මොන ධර්මයේ ගැන්නුවත් ඒ පණුවා මැරෙනවා මැරෙනවාම තමයි. එහෙනම් පවතින්නේ නැති විඥාණයට තියෙන කැමැත්ත බැහැලා යනවා. පවතිනා වූ නිර්වාණයට කැමැත්ත ඇති වෙනවා. ඡන්ද සමාධිය. එතකොට මේ ඡන්ද සමාධිය ලකුණු කරලා පෙන්නනවා නම් ඒක ලකුණු වෙන්නේ මේ මේ ජාතියයි ගිද්දි ලෝභය අතර ඡන්ද සමාධිය. ඒකට ඉන්න හතුරු දෙන්න තමයි මේ උඩින් තියෙන අභිජ්ජාව, මේ පැත්තෙන් තියෙන දෝමනස්සය කියන එක. ඉතින් මේ දෙන්න නැති කරගන්න අපිට කරන්න තියෙන්නේ මොකද්ද? මේවා ඇති වෙන්නේ මොකක් නිසාද? මේක නිකන් ස්ක්‍රීන් එකේ බලාගත්තා නම් ඇති. එතකොට මේක ඇති වෙන්නේ අපි ඉන්ද්‍රිය අසංවරය නිසා නේද? එතකොට එහෙමනම් මේ හතුරු දෙන්න නැති කරගන්න අපි ඉන්ද්‍රිය සංවර කරගන්න. දැන් එතකොට ඒක නේද ඔය ලියලා තියෙන්නේ. ඡන්ද සමාධියට ඉන්න හතුරු දෙන්න අභිජ්ජා දෝමනස නැති කරගන්න අපි ඉන්ද්‍රිය සංවර කරගන්න. දැන් ටිකකට ඉස්සෙල්ලා ඔයගොල්ලෝ ගත්තා නේද සංත්‍රින්ද්‍යෝච නිපකෝච කියලා. එතකොට දැන් බලන්නකෝ මේ බුදුහාමුදුරුවෝ පෙන්නනවානේ මේ මෙතෙන්ට එන්න තව පාරක් තියෙනවා කියලා නේද? අපි ඉස්සෙල්ලාවේ කොහමද? ඉර්ජු මොනවට ඉර්ජු? සිල්පදාත භාවිතා කළා. සෝච වුණා, මුදු වුණා, අනතිමානි විලා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මෙතෙන්ට එන්න තව පාරක් තියෙනවා. ඒක තමයි දුක්ඛාපටිපදා දන්දා වේඤ්ඤා. දැන් බලන්න මේ කබලින්කාර ආහාර පාරේ මෙතන තියෙනව නේද 10ක් කාරණා. මෙතන ලීලා තියෙන නම් 4යි. එතකොට ඒ 10 හිතන්න ලෙඩ 10ක් කියලා. දැන් ඕගොල්ලෝ ওই බලාගෙන යන්නේ ඒකේ බේත් 10යි. දැන් බලන්න කබලින්කාර ආහාරයට විරුද්ධයි නේද වමනේ කියලා ගත්තාම. එතකොට ඒකට බේතක් වෙනවා. දැන් ඊළඟට මෙතන කබලින්කාර ආහාර පාරේ තියෙන්නේ අසුමේ සුබයි කියන විපල්ලාසය. අන්න ඒකට බේත වෙන්නේ නම් ඕගොල්ලන්ගේ තුන්වෙනි කාරණේ කායානුපස්සනාව. දැන් මෙතන තියෙනවා තුන්වෙනි කාරණේ කාම උපාදාන. අන්න ඒකට බේත වෙන්නේ ඕගොල්ලන්ගේ ප්‍රථම ධානි. දෙකයි තුනයි විතරයි මාරු වෙන්නේ. අනිත්‍යව එකකට එක අපේත. එතකොට අටවෙනි කාරණේ රාගසල්ලි. නවයට තියෙන්නේ රූප උපග විඥාන පිටති කියන එක. ඕගොල්ලන්ගේ ප්‍රතිපදාවේ නවවෙනි කාරණේ ඉන්ද්‍රිය සංවරය. ඉතින් ඉන්ද්‍රිය සංවර කරනවා නම් අපි ඇහින් රූප බලනවා. නෑ නේද? එහෙමනම් රූපය අල්ලගෙන විඥාණයට ඉඳ බැරි වෙනවා. එහෙනම් ඕගලන්ට කරන්න තියෙන්නේ මේ වෙලාවේ සංත්‍රින්දියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසොන්න විද්දෝ කියලා මේ මෙත්ත සූත්‍රයේ භාවනාව නැවතත් කරගෙන යනවා. හයවෙනි කාරණාවෙන් පටන් අරගෙන ගිහලා නහි ජාතු ගබ්බසෙයියන් පුනරේති තියාපව මනපුත්‍ර අසූචිකානුවක රිංග ගන්න යන්නේ නෑ. බලන්න මේක ලස්සනට අයින් කරලා තියෙනවා නේද? මෙතන මුලින් කිව්වා මේ කබලින්කාර ආහාරය වමනී කියලා නේද? එතකොට මෙතන මේ පුද්ගලයෙක් කියලාත් බලන්න පුළුවන් නේද? අන්න ඒ පුද්ගලයාටත් කිව්වෙ මොකද්ද? වමනී කියලා නේද? එතකොට ඉන්ද්‍රිය සංවරයේදී කියනවා ඔය වමනී දිහා මම බලන්නේවත් නැහැ කියලා නේද? කුලි හැලෙන්නේ නැහැ කියන කොට කියනවා වේදනාව නිසාවත් ඔය වමනී දිහා මම බලන්නේ නැහැ කියලා. නයි ජාතු ගබ්බසෙයම් පුනරීතිදී කිව්වහම ඔය වමනේ ගොඩ අස්සට මම රිංග ගන්නවත් යන්නේ නැහැ නේද? මෞකසට යනවා කියන්නේ මොකද්ද? වමනි ගොඩක් අස්සට රිංගන්න යනවා නේද? කරන්නේ නැහැ. වෙනවද බුදුහාමුදුරු හරිය ලස්සනට අයින් කරලා තියෙනවා. ඉතින් එහෙම අයින් කළාට පස්සේ ඔයගොල්ලෝ මේ මෙත්තාවෙන් අප්‍රමාණී කරා ගමන් කරමු. ඇයි මේ වෙලාවේ මෙත්තා අප්‍රමාණීයි? අපි ඉස්සෙල්ලා එහෙම එකක් කිව්වේ නැත්තේ. මෙතින්දී අපි දුකයි කියලා දැක්කා. මතකද අපි ඊයේ පොඩ්ඩක් මේක පැහැදිලි කළා. ඔයගොල්ලන්ට ওই මෙත්තාවෙන් අප්‍රමාණීට එහෙම යන්න තියෙන බාධා මොකද්ද? අර මච්චරිය කියලා එහෙම පෙන්වෙන්නේ නේ. මොන භූමියෙක් ඉන්නෝ? අලියෙක් ඉන්නවා. කාටද ඔයගොල්ලෝ සලකන්නේ? අලියට. හොඳයි, අලිය බඩේ අමාරු හැදිලා හතර ගාත දාලා ගෙඳිරි ගන්නවා නම් ඔයගොල්ලෝ කූඹිය දිහා බලනවා නේ. එතකොට දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ මෙත්තාව පවත්වාගෙන යනවා. දැන් අපි ඉස්සෙල්ලා කූඹිය නිදුක් වෙන්න කිව්වා, කුරුමිනිය නිදුක් වෙන්න කිව්වා, බල්ලා නිදුක් වෙන්න කිව්වා. අලිය ළඟට ආවම අර ලාභ කතාව තියෙන හින්දා එතන නතර වෙනවා. අලියාගේ හොඬ වැල මෙහෙමයි. මේක එක ඉන්නවා නම් වලව්වේ මහත්යයි කියලා කියනවා. ඉතින් එහා පැත්තට මෙත්තාව යන්නේ නැහැ නේ. හොඳයි, දැන් අපි දුකයි කියලා දන්නවනම් මං කිව්වා අලියා බඩේ අමාරු හැදිලා වගේ ඉන්නවා කියලා. එහෙනම් කූඹියා කිව්වත් දුකයි කියන වචනේ එනවා නේද? කුරුමිනියා කිව්වත් දුකයි. බල්ලා කිව්වත් දුකයි. අලියා කිව්වත් දුකයි. මිනිස්සයා කිව්වත් දුකයි. දෙවියා කිව්වත් දුකයි. එහෙමනම් අර කූඹියා අලියා කතාව නැතුව දුකයි දුකයි කියන එක විතරක් ඉතුරු වෙනවා. එතකොට මෙත්තාවෙන් අප්‍රමාණී කරා ගමන් කරන්න පුළුවන්. එතකොට කොහොමද මේකේ භාවනාව කරන්නේ? මේ භාවනාව කරන්නේ අපි මේ දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤාම්, ආහාරේ පටිකුඩතා සංඥාව, තෙතිස්කුණුපු භාවනාව, මරණ සංඥාව. එතකොට ආහාරේ පටිකුඩතා සංඥාවට අපි අන්න බලනවා මේ වමනිය කියන එක ඇහැ කන නාසය දිව ශරීරයේ පහෙන් බලනවා. ওই පහෙන් මේපා කියන එක නිකන් හිතලා බලන්නකෝ, දිව ගාල එහෙම බලනවාද කියලා වමනේ නේ. පහෙන් මේපා කියන එක එතකොට මනසත් කියනවා මටත් එපා කියලා. ඔය හයෙන් මේපා කියන එක කොහෙද තියෙන්නේ? අපේ ශරීරයේ ඇතුලේ. එතකොට මේක බඩවැල් දිගේ දුවනවා. දුවනකොට ඉස්මක් පුරනවා. ඒ ඉස්ම හොද වෙන්න බෑනේ. එතකොට ජරා ඉස්මෙන් හැදිච්ච ජරාලේ නේද? ජරා ලේවලින් හැදුනා වූ කෙස්ගම් කියලා දෙතිස් ගුණපේ සිහි කරනවා. එතන මරණ සංඥාව ඊයේත් කළා අදත් කරන්න ඕන. දැන් ඒක අපි කරගෙන යනකොට අපි කිව්වා දෙතිස් ගුණපේ ඔය එකක් වැඩිපුර බලන්නේ කියලා නේද? අට්ටික සංඥාව වගේ තමන්ගේ හිත එකඟ වෙන එකක් ටිකක් වැඩියෙන් බලනවා. එතකොට ඔය ඒ භාවනාවන් කිරීමෙන් ඔයගලන්ට ඒ ආනිසංශයන් තියෙනවා. දැන් ඔය ආහාරේ පටිකුලතා සංඥාව වැඩුවාම තථාගතයන් වහන්සේ පෙන්නන්නේ ආහාරේ රස තෘෂ්ණාව කියන එක යම්. මේ භික්ෂුන් වහන්සේලාට ආහාර ගණ්ඩේ කියලා කියන්නේ බුදුහාමුදුරු අනල ඛණ්ඩේ කියලා කියනවා. හොඳයි ඔයගොල්ලෝ බත් කටක් අනලා ඔය නැගිටලා ගිහලා ඔය ලයිට් ස්විච් එකක් ඕෆ් කරලා ආපහු එන්න බලන්න. අර අනුපු කට කණ්ඩ හිතෙනවා. විසි කරන්න හිතෙනවා නේ. මම මේක හොඳට කරලා තියෙනවා ආහාර ගන්න බෑ. ඒ කියන්නේ හොඳට කරායින් පස්සේ මේ ශාරීරිය පවත්තන්න විතරයි ආහාර ගන්න පුළුවන් වෙන්නේ. අර රසය කියලා කතාවට ගන්න හිතෙන් මේකක් එන්නේ නැහැ. වමනී ගොඩක් නෙමෙයි. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නේ නැහැ ඔය ආහාරයේ රස තෘෂ්ණාව කියන එක කොයිතරම් ගැඹුරුද කියලා. භාවනා කරන්න කරන්න ඕකේ ගැම්ම පේනවා කොයිතරම්ද කියන එක. සාමාන්‍ය කෙනෙක් ඕක වැඩි හිතන්නේ නැහැ නේ. ඒ බුදුහාමුදුරුවෝ පෙන්නනවා මහා නිද්දේශයේ ওই රසේසු අනුනුබිද්දෝ කියලා. ඒ ગાථා වලින් එහෙම. එතකොට රස තෘෂ්ණාව යනවා. ඕගොල්ලෝ මෙහාට ඇවිල්ලා තින්නේ තෝක කන්න නේ. මනුස්ස ලෝකෙට. ඕගොල්ලෝ හිතාගෙන ඉන්නේ අපි මේ ඉංජිනේරුවා වෙන්න දොස්තර වෙන්න ආවයි කියලා. හැබැයි ඉතින් මේ ලෝකේ ආහාර නැහැ කිව්වොත් කවුරුවත් රස්සාවටවත් යන්නේ නැහැ. එතකොට ඊළඟට ওই දෙතිස් ගුණකෝ භාවනාව කරනවා නම් තථාගතයන් වහන්සේ පෙන්නනවා මේ කාමයන් කියනව බැහැල යනවායි කියලා. ඊළඟට මරණ සංඥාව කරනවා නම් බුදුහාමුදුරුවෝ කියනවා අමෘතය වළඳනවායි කියලා. ඇයි එහෙම කියන්නේ? ඔය නිත්‍යභාවයේ මගින් සුභයි කියන එක සනාථ කරනවා. අසුභේ අසුභේ වශයෙන් බලන්න දෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා නම් හිතන්න බලන්න ඕගොල්ලන්ගේ ආච්චි කෙනෙක් අසනීප වෙලා ආරංචි වෙලා ඕගොල්ලෝ යනවා ඒ ආච්චිව බලන්න. ගියයින් පස්සේ තින් ඒ ආච්චි ඇඳේ ඉන්නවා. ගෙදර අය කියනවා මේ ආච්චි අවුරුදු දෙකකින් ඇඳින් නැගිටි නෑ කියලා. ඉතින් ඕගොල්ලෝ කල්පනා කරනවා අර මුත්‍රා ගඳ හිටන් දැනෙනවා. ඕගොල්ලෝ කල්පනා කරනවා අනේ එහෙනම් ආච්චි මෙතනම තමයි මැරෙන්නේ කියලා. ඉතින් මූණක් නාලු කරගෙන කර්ටන් එකෙන් එළියට එනකොට තව එක ගේ ඇතුලේ එක්කෙනෙක් බබෙක්ව වඩාගෙන ලස්සන්ට යන උතාගෙන දැක්ක ගමන් මොකද්ද කියන්නේ? ආ බබා කියලා ගන්නවා නේද? අර ආච්චිට දාපු බණේ බබාට දැම්මේ නැහැ නේ. ඇයි ඒ? ආච්චි මැරෙනවා බබා ජීවත් වෙනවා. අන්න නිත්‍යභාවය මගින් අන්න බබා සුභයි කියලා සනාථ කළා. අර බබා වමනි චුට්ටක් එහෙම දැක්මනම් අන්න ඕගලන්ට වෙනවා ජරා ගොඩක් තමයි මෙතන තියෙන්නේ කියලා නේද? එතකොට උනේ මොකක්ද? අර නිත්‍යභාවය මගින් සුභයි කියලා සනාථ කළා. ඉතින් මරණ සංඥාව වැඩුවොත් එවනා ඉතින් මොන නිත්‍යභාවයද නේද? මැරෙනවා නේද? එතකොට එහෙනම් අනිත්‍යයි කියලා දැකීම නිසා අසුභය බබා වුණත් ජරා කොට වශයෙන් තමන්ට බලන්න පුළුවන් මේ. ඒකයි අමෘතය වන්දනවා කියන්නේ. එතකොට මේ භාවනා තුන කළාම ඔයගොල්ලෝ වෙනවා ප්‍රථම ධානිය කියන එකට. කාමයන්ගෙන් අයින් වෙලා අකුසල ධර්මයන්ගෙන් අයින් වෙලා විතක්ක ਵਿਚාර මොනවද? නෙක්ඛම්ම, අව්‍යාපාද, අවේස. ඒ නෙක්ඛම්මේ සඳහා තමයි අපි අර දෙතිස් ගුණ පේසී කලේ. අර මල මුත්‍රා ගොඩක් කියලා ගත්තාම සිතේකින් ගැලවිලා අන්න ප්‍රීතියක් ඇති වෙලා පළවෙනි ධ්‍යානෙ. එතකොට එතනින් අපි එනවා කායානුපස්සනාවට. මේක වැදගත්ම කොටස අමතක කරන්න එපා. කොහොමද ඉතිරූපං ඉතිරූපස්ස සමුදයෝ ඉතිරූපස්ස අස්තංගෝ. ඊයේ කරපු භාවනාව රූපේ සතුට සොයනවා, ප්‍රකාශ කරනවා, පිළි අරගෙන තබාගෙන ඉන්නවා. මතකයිනේ නේද? අභිනන්දති අභිවදති අජෝසා ඇතිටති. එතකොට රූපේ සතුට ඇති වෙනවා. ඒක තමයි නන්දිය. නන්දියේ උපාදානෙ අන්න එතන අපි දික්ටි උපාදානිය පෙන්වන්නේ. උපාදානෙ භවය තණ්හාව තමා තුළ පවතින භවෙන් ජාතිය. ජාතිය දුනා නම් ජරා මරණ ශෝක පරිදේව මුළු පාර්සල් එකම හම් වෙනවා නේද? දුක්ඛේ පාර්සල්. ඊළඟට අස්තංගමේ බලනවා. නාබිනන්දති නාබිවදති නාජෝසායතිත්තේ. සතුට සොයන්නේ නැහැ, ප්‍රකාශ කරන්නේ නැහැ, පිළි අරගෙන තබාගෙන ඉන්නේ නැහැ. එහෙම කරන්නේ නැත්නම් මේ රූපයේ සතුටක් නැහැ. ඒ කියන්නේ නන්දියක් නැහැ. නන්දිය නිරෝධ වෙනවා නම් උපාදානෙ නිරෝධයි. අර දිට්ඨි උපාදානෙ නිරෝධයි. උපාදානෙ නිරෝධ නම් භවේ නිරෝධයි. පවතිනා වූ තණ්හාවක් නැහැ. භවේ නිරෝධ වෙනවා නම් ජාතිය නිරෝධයි. එහෙමනම් ජරා මරණ ශෝක පරිදේ ඔක්කොම නිරුද්ධ වෙනවා කියලා අවබෝධ කරගන්න. ඉතින් එතෙන්දී අපි පටිච්ච සමුප්පාදයේ කුරුකක් අවබෝධ කරගත්තා. භවේ නිසයි ජාතිය, තණ්හාව නිසයි දුක් කියන්නේ වගේ එකක් අවබෝධ කරගන්න. මේ අවබෝධයේ සහගත වූ ධානය දිබ්බ විහාරේ. අන්නේ යා නිර්වාණය ස්පර්ශ කරමු. එයා තේරුම් ගන්නවා මම මෙච්චර කලක් හිටියේ ගොම්බෙට්ටි ඉන්න පණුව වාගේ, ගොම්බෙට්ටම කකා, ඒකේ පීන පීන ඒක ආහාර ආහාර හිටියේ කියලා. ඒ ගොම්බෙටි ජීවිතේට වඩා උතුම් වූ නිර්වාණයේ තියෙන. ඒවනම් එතෙන්ට යන්න යට විරියක් ඇති වෙනවා. ඒ විරිය තමයි මේ පෙන්නන්නේ. අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය චන්දං ජනේති වායමති විරිය ආරභති චිත්තං පග්ගං ආති පජාති. අපිට ඉපදිලා නැති ලාමක පාප කුසල කර්මයෝ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, හිංසා විතක්ක. අර ගොම්බෙට්ටේ කහපාට කෑල්ල මං කාලා නැහැ කියලා හිතුවොත් මං ගොම්බෙට්ටට වැටෙනවා. ඒක කාම විතක්ක. ඒක එපා කියලා යා ගොම්බෙට්ටෙන් ඈත් වෙලා ඉන්නකොට එයාට පේනවා මේ ගොම්බෙට්ටේ ඉන්න පණුව. ඒකෙම ඉපදිලා, ඒකෙම ජරා වෙලා, ඒකෙම ලෙඩ වෙලා, ඒකෙම මැරලා යනවා. ජාති, ජරා, ව්‍යාධි, මරණ. අන්න දුක්ඛ ආර්ය සත්‍ය කියන එක පේනවා. එයාට පේනවා මේ ගොම්බෙට්ටි ඉන්න පණුව කිසිම ආකාරයෙන් සනීප කරන්න බෑ. මොන බේත දුන්නත්, මොන ධර්මයේ ඉගැන්වුවත් ඒක මැරෙනවා, මැරෙනවාම තමයි. අන්න සත්‍යාදිත්‍යානෙට ආවා. මේ ලෝකේ තියෙන ඔක්කොම මෝසා මෝස ධර්මයක්. යම් කිසි සත්‍යයක් අමෝස ධර්මයක් තියෙනවා නම් නිර්වාණය පමණයි. එවනම් පවතින් නැති විඥාණයට තියෙන කැමැත්ත බැහැල යනවා. පවතිනා වූ නිර්වාණයට කැමැත්ත ඇති වෙනවා. ඡන්ද සමාධි. ඡන්ද සමාධියට ඉන්නවා හතුරු දෙන්නේ අභිජ්ජා දෝමනස. ඒක නැති කරගන්න අපි ඉන්ද්‍රිය සංවර කරගන්නවා. දැන් ඒ වෙනකොට අපි ඇවිල්ලා තියෙන්නේ අර මෙත්ත සූත්‍රයේ භාවනාවට නේද? එතකොට එහෙනම් දැන් 6 වෙනි කාරණාවෙන් පටන් ගන්න. සන්ත්‍රින්දියෝච නිපකෝච අප්පගබ්බෝ කොලේසෝ අනුගිතෝ කියලා නයි ජාතු ගබ්බසෙයයන් පුනරේතිති. එතකොට මලමුත්‍රා අසුචිකානුක වෙංග ගන්න යන්නේ. ඉතින් අපි පෙන්නවා මේක ලස්සනට අයින් කරලා තිනවයි කියලා. වමණී කියලා ගත්තාම කබලිකාර ආහාරයට විරුද්ධයි නේද? එතකොට ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරයේදී කියන ওই වමණී දිහා මම බලන්නේවත් නැහැ කියලා. කුලේ ඇරෙන්නේ නැහැ කියනකොට කියනවා වේදනාව නිසාවත් වමණී දිහා බලන්නේ නැහැ කියලා. නයි ජාතු ගබ්බසෙයයන් පුනරේතිති කිව්වහම ওই වමණී ගොඩ අසට මම රිංග ගන්නවත් යන්නේ නැහැ. මව කුසට යනවා කියන්නේ වමණී ගොඩ අසට රිංගන්න යනවා නේද? ඉතින් හරි ලස්සනට අයින් කරලා තියෙනවා. ඉතින් එහෙම කළාම ඔයගොල්ලෝ මෙත්තාවෙන් අප්‍රමාණී කරා ගමන් කරනවා. මොකද මෙතෙන්දි මේ අපි දුකයි කියලා දැක්කනේ. එතකොට ඔතනින් නවත්තන්න ඕනේ නැහැ. ඕනනම් තව ටිකක් එහාට යන්න පුළුවන්. මෙත්තා චේතෝ විමුක්තියටත් යන්න පුළුවන්. දැන් බලන්න මිනිස්සෙක් ඉන්නෝ බල්ලෙක් ඉන්නෝ කාටද ඕගොල්ලෝ සලකන්නේ? මිනිස්සයාට නේද? හොඳයි මේ මිනිස්සයා මැරෙනවා නම් ඕගොල්ලෝ බල්ලට සලකනවා නේද? මේ ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සු මැරිලා නම් තමාසා බල්ලපමණක් නම් ඉන්නේ බල්ලගේ උඩුවත් අත ගාලා අපි දෙන්නවා තිමුගියයි නේද? මම දැන් මිනිස්සෙක් ඉන්නවා දෙවි කෙනෙක් ඉන්නවා කාට සලකන්නේ? දෙවියන්. දෙවියෝ මැරෙනවා නම් ඔයගොල්ලෝ මිනිස්සයාට සලකනවා නේද? දැන් බලන්න මෙතන මොකද්ද මේ වුනේ? මෙතන තියෙන්නේ අර බල්ලට වඩා මිනිස්සයා ජීවත් වෙනවා. නිත්‍යයි කියන එක නේද? මිනිස්සයාට වඩා දෙවියන් ජීවත් වෙනවා. දැන් බලන්න මෙත්තාවට දුකයි කියලා එක්කව කළාම මෙත්තා ප්‍රමාණි. මෙත්තාවට අනිත්‍යයි කියලා එක්කව කළොත් මෙත්තා චේතෝ විමුක්තිය. ඔයගොල්ලන්ගේ වම් පැත්ත කම්බුල සුභයි කියලා දැනෙනවා හරියට කරාම. මත ඒකයි කරන්න තියෙන භාවනාව. එහෙමනම් අපි මේක සාකච්ඡා කරගෙන ඊට පස්සේ භාවනා කරමු.